ඒ වගේම තත් භාණ්ඩවල ඇඳි තත් කම්පණය වීමෙන්ද සුසිර භාණ්ඩවල වාත කඳන් කම්පණය වීමෙන්ද සමාගත භාණ්ඩවල ඇඳි පටල කම්පණය වීමෙන්ද දඬු හෝ තහඩු හෝ කම්පණය වීමෙන්ද ධ්වනිය උපදවන්න පුළුවන් කියන කාරණා. ඒ වගේම සංඛ්‍යාතී හර්ට්ස් 20ට වඩා අඩු ධ්වනි අදෝ ධ්වනි කියලත් 20000ට වඩා වැඩි ඒවා අති ධ්වනි තරංග ලෙසත් හඳුන්වනවා කියන කාරණය. එක් එක් සත්වයාට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසයම සත්වයාගේ ශ්‍රව්‍යතා සීමාව වශයෙන් හඳුන්වන බවත් අපි අවසාන වශයෙන් කතා කරනු ලැබුවා. ඊළඟට අපි බලමු ඔබගේ පෙළ පොතේ 99 වෙනි පිටුවේ ඉඳලා තියෙන අභ්‍යාසය කෙරෙහි අවධානය යොමු කර. මේ අභ්‍යාසය කෙරෙහි හිත යොමු කළොත් ඔබට ටිකක් පහසු වෙයි මේ පාඩම තව දුරටත් තේරුම් ගැනීම සඳහා. එතන මේකේ 4:1 අභ්‍යාසයේ ළමයි කණ්ඩායමක් නිශ්චල ජලය සහිත පොකුණක ජල පෘෂ්ඨයට ගල් කැට දමමින් එහි තරංග පැතිරෙනු අධ්‍යයනය කළහ කියලා තියෙනවා. තරංග මගින් ලබා ගන්නා ශක්තියට සිදුවන්නේ කුමක්ද? එතකොට මේ ශක්තිය වෙන්නේ මොකද්ද? තරංගයේ ගමන් ගන්නා දිශාවටම තරංගයක් මගින් ලබා ගන්නා ශක්තිය සම්ප්‍රේෂණය වීම සිදු වෙනවා. එනිසා තමයි අපි ওই තරංගයක් මගින් යම්කිසි කාදනයක් එහෙම වෙරළ කාදනයක් එහෙම සිදුවේ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ බලමු. ජල පෘෂ්ඨයේ මත කඩදාසි උරුවක් තබා ඊට ටිකක් ඈතින් ජල පෘෂ්ඨයට ගල් කැට දමන ලදී. කඩදාසි උරුවේ එයට අදාළ ඔබ කරන නිරීක්ෂණය කුමක්ද? ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? ඉතින් මේකේ කඩදාසි උරුවක් තියලා ජල පෘෂ්ඨයේ මත තරංගයක් ඇති කළොත් අපිට දැක ගන්න පුළුවන් කඩදාසි උරුව එකම ස්ථානයේ පවතිනවා. නමුත් කඩදාසි උරුව ඉහළට එනවා පහළට යනවා අර තරංගයේ හැඩය අනුව. නමුත් කඩදාසි උරුව එක තැනක සිට තවත් තැනකට ගමන් කිරීම සිදුවෙන්නේ නැහැ තරංගයේ ඔස්සේ. ඒක තමයි අපේ නිරීක්ෂණය. එහෙමනම් මේකෙදී අපි පැහැදිලි කරගන්නේ මොකද්ද? තරංගයකදී මාධ්‍ය අංශු ගමන් ගැනීමක් සිදු නොවන බව. තරංගයකදී ගමන් ගන්නේ ශක්තිය පමණ. එතකොට අංශු කම්පණය වෙන්නේ මේ ජල තරංගයකදී සිරස් අතට තරංගේ ගමන් ගන්නා දිශාවට ලම්බකව. ඒ නිසා තමයි ඒ කම්පණයේ ඔස්සේ කඩදාසි ඔරුව ඉහළ සහ පහළට යාම සිදුවේ. ඊළඟ තුන්වෙනි එක ජල පෘෂ්ඨයේ සිදුවන දෑ පෙන්වීමේ රූපසටහනක් අඳින. ඉතින් මේක අපිට ඔබගේ පෙළ පොතෙත් සමහර විට මේ වගේ රූපයක් දැක ගන්න තිබුණා. අපිට අර ජල පෘෂ්ඨයේ හරස් කැපුමක් ආකාරයට අරගෙන මේක නිරූපණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ජල පෘෂ්ඨයේ ඇති වන තරංග කවර යාන්ත්‍රික තරංග ගණයට අයත් වේද? එතකොට අපි යාන්ත්‍රික තරංග වර්ග දෙකක් ගැන කතා කළා. එකක් තීරයක් තරංග සහ අනිත් එක අන්වයම තරංග. එතකොට ජල පෘෂ්ඨයක ඇති වන තරංග අපි යාන්ත්‍රික තරංග කියලා කලින් හඳුන්වා දුන්නා. පහ. ඉහත කී තරංග වාතය ඇති ධ්වනි තරංග වලින් කෙසේ වෙනස් වෙනවද? එතකොට ජල තරංග යාන්ත්‍රික තරංග තීරයක් තරංග වෙනවා. වාතයේ තියෙන ධ්වනි තරංග අන්වයම් තරංග වෙනවා. එතකොට අපිට වෙනස ලියන්න වෙන්නේ යාන්ත්‍රික තීරයක් තරංග සහ අන්වයම් තරංග අතර වෙනස. ඒ කියන්නේ තීරයක් තරංග තරංගයේ ගමන් ගන්නා දිශාවට ලම්බකව මාධ්‍යංශු කම්පණය වන බව අපි එක වෙනසක් ඇටියට ලියනවා. ඒ වගේම අන්වයම් තරංගවලින් කියන්නේ ධ්වනි තරංගවලදී තරංගයේ ගමන් ගන්නා දිශාව ඔස්සේම ඉදිරියට සහ පසුපසට මාධ්‍යංශු කම්පණය වන බව අපිට වෙනසක් හැටියට ලියන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නය කෙරෙහි හිත යොමු කරමු. පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න. AB නම් ලෝහ පටියේ B කෙළවර කලම්ප කර මේසයකට සම්බන්ධ කර ඇත. A කෙළවර සපේන බල්බයකින් ඒ කම්පණය වීමට A කෙළවරට සපේන බලයකින් ඒ කම්පණය වීමට සලස්වනු ලැබේ. එවිට එහි හටගන්නා එක් කම්පනයක් නිරූපණය කිරීමට දල රූප සටහනක් අඳින්. උපරිම විස්ථාපනය නිරූපණය කිරීමට C හා D අකුරු යොදා ගන්න. දැන් මේකෙදී අපි A කෙළවරට බලයක් යොදනවා කියන්නේ අපි එයාට ඇඟිල්ල තියලා අපේ පැත්තට ඇද්දෝ යම්කිසි දුරක්. අපි හිතමු සෙන්ටිමීටර් දෙකක් විතර කියලා. එහෙම ඇදලා අතහැරියොත් මේක නැවත ඒ කෙළවර නැවත අර මුලින් තිබුණු ඒ පිහිටීමට ඇවිල්ලා ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා. දල වශයෙන් සෙන්ටිමීටර් දෙකකට වඩා කුඩා ප්‍රමාණයක් අඩු වෙනවා. 2 සෙන්ටිමීටර් දෙකක් කියමුකෝ. ගිහිල්ලා ආය නැවත ඒ පිහිටීමට මුල් පිහිටීමට එනවා. ඉතින් මෙන්න මේ විදියට සම්පූර්ණ වටයක් ගියොත් අපි කියනවා සම්පූර්ණ දෝලනයක් කියලා. ඒ කියන්නේ ඒ පිහිටීමේ ඉඳලා දැන් අපි උපරිම විස්ථාපනයේ ලකුණු කරනවා එක පැත්තකදී C කියලා අපේ පැත්තට ඇදපු දුර. ඒතර අතහැරලා මධ්‍ය පිහිටීම හරහා අනිත් පැත්තට යනකොට උපරිම දුරට අපි කියනවා D කියලා. එහෙමනම් අපි සම්පූර්ණ දෝලනයක් කියන්නේ A සිට C ට එනවා, C සිට ආය නැවත Aට යනවා, A සිට Dට යනවා, D සිට නැවත Eට එනවා. අන්න ඔය පිහිටීම අපි ඉංග්‍රීසි අකුර වලින් නිරූපණය කරපුවාම එක් දෝලනයක් කියලා හඳුන්වනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේදී කියනවා කම්පන විස්තරය යනු කුමක්දයි AC හා D අකුරු යොදාගෙන පහදන්න කියලා. විස්තරය කියන්නේ අපි එක පැත්තකට සිදුවෙන උපරිම විස්ථාපනයනේ. එතකොට AC කියන්නේ විස්තරය. එහෙම නැත්නම් AD. තුන්වෙනි රෝම ඉලක්කම මේ දෙවෙනි ප්‍රශ්නේ. තප්පර 5කදී මෙම ලෝහ පටියේ කම්පන 50ක් හටගන්නේ නම් ලෝහ පටියේ කම්පන සංඛ්‍යාතය සොයන්න. එතකොට කම්පන සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට සිදුවන සම්පූර්ණ කරන වට ගණන. නැත්තම් සම්පූර්ණ කරන දෝලන ගණන. ඒ නිසා එහෙම නැත්තම් කම්පන ගණන. එතකොට මේ පටියේ තප්පර 5කදී කම්පන 50ක් හට ගන්නවා. එතකොට තප්පරයකදී නම් කම්පන 10ක් හට ගන්නවා. ඒක අපි සොයන්නේ කොහොමද? තප්පර 5කදී හට ගන්නා කම්පන ගණන තප්පර ගණනින් බෙදන්න ඕනේ. කියන්නේ 50 බෙදීම 5. එතකොට 10යි. එහෙමනම් මේ කියත් පටියේ කම්පන සංඛ්‍යාතය හර්ට්ස් 10ක් කියලා කියන්න පුළුවන්. අපි ඊළඟට 4 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. ලෝහ පටිය කම්පණය වන විට වාතයේ සම්පීඩන හා විරලන හටගනී. අනුයාත සම්පීඩන දෙකක් අතර දුර සමාන වන්නේ වාතයේ හටගන්නා ධ්වනි තරංග පිළිබඳ කවර රාශියටද කියලා අහන. නැවත තේරුම් ගන්න, ලෝහ පටිය කම්පණය වන විට වාතයේ සම්පීඩන හා විරලන හටගන්නේ අන්වයම තරංගවලදීනේ. දැන් ධ්වනිය කියන්නේ අන්වයම තරංගයක්නේ. එතකොට අනුයාත සම්පීඩන දෙකක් අතර දුර, එහෙම නැත්නම් අනුයාත විරලන දෙකක් අතර දුර අපි කියන්නේ තරංගයක් සම්බන්ධයෙන් කතා කරනකොට ඒකේ තියෙන භෞතික රාශියක් වන තරංග ආයාමය කියලා. ඊළඟට රෝම ඉලක්කම් 5 ඒ සංඛ්‍යාතයේ මත රඳා පවතින ධ්වනි ලාක්ෂණිකය තමයි අපි කතා කළා තාරතාල්. විස්තරයේ මත රඳා පවතින ධ්වනි ලාක්ෂණිකය තමයි හඬේ සැර. එකම සංගීත ස්වරයක් සංගීත භාණ්ඩ කීපයකින් වාදනය කරනලා ලදි. එහෙත් එම සංගීත භාණ්ඩවල නාදය වෙන වෙනම හඳුනාගත හැකිය. මේ කවර ධ්වනි ලාක්ෂණිකයම අත රඳා පවතින්නේ. එතකොට එකම ස්වරයේ සංගීත භාණ්ඩ කීපයකින් වාදනය කරනකොට අපි ඔසිලොස්කෝප් එකකට දැම්මොත් මේ විවිධ භාණ්ඩ විවිධ තරංග හැඩ දිනවා. එමුනම් මේ ධ්වනි ගුණය කියන්නේ ඒවා වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව. අපි එහෙමනම් මේකට උත්තරේ හැටියට ලියන්න ඕනේ ලාක්ෂණිකින යහන්නේ ධ්වනි ගුණය කියන ලාක්ෂණික. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්න. විද්‍යුච්චුම්බක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යාංශු අවශ්‍ය නොවේ. විද්‍යුච්චුම්බක තරංගවල ලක්ෂණ තුනක් ලියන්න. එතකොට අපිට මේකේ පළවෙනි කාරණේ මේකේ හඳේ තියෙන ලක්ෂණයකුත් මෙතෙන්ට ලියන්න පුළුවන්. විද්‍යුච්චුම්බක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ කියන කාරණේ. ඒ වගේම විද්‍යුච්චුම්බක කියන අදහස අනුව විද්‍යුච්චුම්බක විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් අනුවනේ විද්‍යුච්චුම්බක ගොඩනැගෙන්නේ. ඒතර විද්‍යුත් ක්ෂේත්‍ර හා චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නොමැත කියන එක නේද? ඒ වගේම විද්‍යුච්චුම්බක තරංග ගමන් ගන්නා වේගය ආලෝකයේ වේගයෙන් ගමන් ගන්නවා කියන කාරණය. මේ ලක්ෂණ වලින් අපිට ලියන්න පුළුවන්. ඊළඟ දෙවෙනි රෝම ඉලක්කම යටතේ ඒ විද්‍යුච්චුම්බක තරංග ඇතිවන විට හටගන්නා විද්‍යුත් ක්ෂේත්‍රය හා චුම්බක ක්ෂේත්‍ර අතර කෝණය. අපි දන්නවා විද්‍යුච්චුම්බක ජනනය කරන්න විද්‍යුච්චුම්බක තරංග ජනනය කරන්න නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් එකිනෙකට ලම්බතල දෙකක කම්පනය කරන්න ඕනේ. එහෙමනම් විද්‍යුත් ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ අංශක 90ක් වෙන්න ඕනේ කෝණය. ඒ වගේම ඒ දෙක ලම්බතල දෙකක කම්පණය කරනකොට ඊට ලම්බතලයක තමයි විද්‍යුච්චුම්බක තරංගය හටගන්නේ. ඒ නිසා අර මුල් ක්ෂේත්‍රවලට ආයාංශක 90කින් තමයි විද්‍යුච්චුම්බක තරංගය හට ගැනීම සිදු වෙන්නේ. හරි. අපි ඊළඟ කොටසට යන් හතරවෙනි ප්‍රශ්නෙට. තීරයක් තරංගයක් ගමන් කරමින් පවතින තන්තුව කොටසක් පහත රූපයේ දක්වා ඇත. මේ DE අතර දුර සමාන වන්නේ තරංග පිළිබඳ කවර රාශියටද? DE කියන්නේ අපි නිම්න කියලානේ කියන්නේ. තීරයක් තරංගයක ශීර්ෂ කියලානේ. ඒ කියන්නේ එක මධ්‍ය පීඩීමේ සිට එක පැත්තකට සිදු වෙන උපරිම විස්ථාපනයක් නෙවෙයි කියන්නේ. ඒ නිසා ශීර්ෂ දෙකක්. එතකොට මේ ශීර්ෂ දෙකක් අතර දුර සමාන වෙනවා තරංගයකදී තරංග ආයාමයට. ඊළඟට B කොටස. තවත් කවර අකුරු දෙකක් අතරින් දුරින් එම රාශියම දැක්වේද කියලා අහනවා. එම අකුරු දෙක තමයි ඒ දුරටම සමාන අකුරු දෙකකින් නිරූපණය වෙන්නේ AC කියන පරතරය. එතකොට මේ තරංග ආයාමයේදී සම්පූර්ණ දෝලනයක් වෙනවා එක් තරංග ආයාමයකදී. එතකොට තරංග ආයාමයක් ගමන් කිරීමට තරංග ආයාමයක දුරක් ගමන් කිරීමට ගත කරන කාලයට තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. හරි. ඊළඟට අපි බලමු පස්වෙනි එක. පාසලේ සංගීත කාමරයේ විවිධ සංගීත භාණ්ඩ ඇත. එම කාමරයේ තිබිය හැකි යැයි ඔබ සිතන තත් භාණ්ඩ දෙකක්, සමාගාත භාණ්ඩ දෙකක්, සුසිර භාණ්ඩ දෙකක්. ඒ අපිට සමහර ඒවා අපි දැකලා තියෙන භාණ්ඩ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඒ නිසා ඒ අනුසාරයෙන් මේකට පිළිතුරු ලියන්න පුළුවන්. තත් භාණ්ඩ හැටියට බෙර වර්ග ටික මේ තත් බාණ්ඩ හැටියට වයලීනය, ගිටාරය, මැන්ඩලීනය, සිතාරය ඔය වගේ උපකරණ ලියන්න පුළුවන්. ඔහු අනිවාර්යෙන් පාසල් සංගීත කාමරයක් තුළ පවතින. ඒ වගේම සමාගත භාණ්ඩ ගැටබෙරය, දවුල, රබාන, ඩැක්කිය ඉතින් මේ වගේ උපකරණත් බොහෝ විට පාසල් සංගීත කාමර තුළ පවතිනවා. සුසිර භාණ්ඩ හැටියටත් අපිට මේ හඬ පාලනය කිරීමෙන් හඬ උපදවන, ඒ කියන්නේ වාතක හඬක් කම්පනය කිරීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා. බටනලාව වැනි උපකරණ නේද? ඉතින් ඒවා අපිට නිදසුන් හැටියට ලියන්න පුළුවන්. ඊළඟට 2A. තත්භාණ්ඩයකින් නගන හඬෙහි සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක දෙකක් ලියන්න. එතකොට තත්භාණ්ඩයකින් නගන හඬෙහි සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක දෙකක්. අපි දන්නවා තත්භාණ්ඩයේ නගන හඬෙහි සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. එකක් තමයි තතේ හරස්කඩ වර්ගඵලය. අනිත් එක තමයි තතෙහි කම්පනය වන කොටසේ දිග, සහ අනිත් එක තමයි තතට ලබා දීලා තියෙන ආතතිය, නැත්තම් වේට් එක, ආතතිය, ටෙන්ෂන් එක. මේ අනුව සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙනම් මේ තුනෙන් දෙකක් ලියන්න පුළුවන්. කම්පනය වන කොට තතෙහි කම්පනය වන කොටසේ දිග, ඊළඟට තතේ හරස්කඩ වර්ගඵලය, තතේ ආතතිය. ඊළඟට සමාගත භාණ්ඩ වලින් නගන හඬේ සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක දෙකක් ලියන්න පුළුවන් අපිට. මේ පටලේ ඝනකම, ඒ වගේම පටලේ ආතතිය අනුව මේකේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. සුසිර භාණ්ඩ වලින් නගන හඬේ සංඛ්‍යාතයේ කෙරෙහි බලපාන සාධක තමයි වායුකඳෙහි දිග. වායුකඳෙහි දිග තමයි මේ සඳහා ප්‍රධාන වශයෙන් මේ සංඛ්‍යාතය කෙරෙහි බලපාන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ, මේකේ තියෙනවා අපි මේකේ මුලින්ම ගමු 3 වෙනි කොටස. රෝම ඉලක්කම් 3. බිදිලි කෙටීම හා ගෙරවීම හඬ ඇතිවීම එකම අවස්ථාවේදී සිදුවුවද අපට ගෙරවුම් හඬ ඇසෙන්නේ විදුලි එළිය පෙනී සුළු වේලාවකට පසුය. එතකොට විදුලි කොටනවා කියන්නේ අපි දකින්නේ ආලෝකයක්. ආලෝකයක්. ගෙරවීම කියන්නේ ශබ්දයක්. එතකොට ශබ්දය වාතය තුල ගමන් ගන්නා වේගය තප්පරයට මීටර් 330යි. විදුලිය කියන්නේ ආලෝකය. ආලෝකය වාතය තුල ගමන් ගන්නා වේගය තප්පරයට මීටර් නැත්නම් තප්පරයට කිලෝමීටර් 300,000ක්. එතකොට කවුද වැඩිපුරම වේගයෙන් යන්නේ? ආලෝකය. එතකොට මේ විදුලි කැටීමේදී ගෙරවීමයි ආලෝකයයි දෙකම එකවර ඇති වුවත් වඩා වේගයකින් ආලෝකය ගමන් ගන්නා නිසා ආලෝකයේ දැනිලා ටික වේලාවකට පසුව තමයි අපිට ගෙරවුම් හඬ ඇතිවීම සිදුවේ. හරි. ඊළඟට අපි බලමු 2 වෙනි ප්‍රශ්නේ. බටනලාවක සිදුරු සියල්ල වසා නාද කරන විටදී වඩා සිදුරෙන් සිදුර විවෘත කරන විටදී ඇති හඬේ තාරතාවය වෙනස් වේ. එහෙමනම් දැන් බටනලාව කියන්නේ සිසිර භාණ්ඩයක් වාත කම්පනය වන වාතකන්දය අනුව තමයි යාගේ හඬ නිකුත් වෙන්නේ. එතකොට කම්පනය වන වාතකන්දේ දිග අනුව යාගේ තාරතාවය වෙනස් වෙනවා. ඒ නිසා දැන් අපි සිදුරු වසලා විවෘත කරනවායි කියන්නේ කම්පනය වන වාතකන්දයේ කොටසේ දිග වෙනස් කරනවා කියන එක. ඒ අනුව යාගේ තාරතාවේ වෙනස් වීම තමයි මේකට හේතුව වෙන්නේ. ඒ වගේම පළවෙනි ප්‍රශ්නය කෙරෙහි යොමු වුණු නාදවන සීනුවක් අතින් ඇල්ලූ විට ඒ නාදවීම නවතී. එතකොට නාදවන සීනුවක් කියලා කියන්නේ සීනුව නාදවෙනකොට එහි පටලය කම්පනය වෙනවා. එතකොට මේ කම්පනය වීමට එරෙහිව බලයක් යෙදුවාම කම්පනය වීම වළකිනවා. එතකොට කම්පනය වීම වළකිනවා කියන්නේ කම්පනයකදී තමයි හඬක් උපදින්නේ. ඒ හඬ ඇතිවීම එතකොට නැවතීම සිදු වෙනවා. ඉතින් ධ්වනිය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ එපමණයි. ඉතින් අපි මේ කතා කළේ හතරවෙනි ඒකකය පිළිබඳව 11 පෙළපොතේ පළමු පෙළපොතේ. ඊළඟට ඔබට කතා කරන්න තියෙනවා ඉතා වැදගත් මාතෘකාවක් ආලෝකය. නැත්නම් එහෙම නැත්නම් ප්‍රකාශ විද්‍යාව. ඉතින් මේ ප්‍රකාශ විද්‍යාව යටතේත් අපිට ගොඩක් එහෙම නැත්නම් අනුමාත්‍රිකා කීපයක්ම කතා කරන්න සිදු වෙනවා. අද දින මම මේ සම්බන්ධයෙන් පොඩි හඳුන්වා දීමක් පමණක් කරන්න බලාපොරොත්තු වෙනවා කාලය ඉතුරු වෙලා තියෙන බැවින්. ඉතින් අපි පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා ආලෝකය කියන්නේ තරංග වර්ගයක්. නමුත් ආලෝකය සරල රේඛීයව ගමන් ගන්නා බව, ආලෝකයේදී අපි කිරණයක් නිරූපණය කරන්න තනි රේඛාවක් අඳිනවා, මේ රේඛාව මත ඊහිසක් ලකුණු කිරීමෙන් ආලෝකය ගමන් ගන්නා දිශාව නිරූපණය කරනවා, ඒ වගේම රේඛාවකින් ආලෝක කිරණයක් නිරූපණය කරනවා වගේම රේඛා කීපයක් අනුසාරයෙන් ආලෝක කදම්බයක් නිරූපණය කරන බව. ඊට අමතරව ආලෝකය සම්බන්ධයෙන් තවත් කරුණු කීපයක් අපි කතා කරලා තියෙනවා. අපිට යම් වස්තුවක් අදීප්ත වස්තුවක් සහ දීප්ත වස්තුවක් කියලා වස්තු දෙවර්ගයක් තියෙනවා. අදීප්ත වස්තු සහ දීප්ත වස්තු කියලා. ඒ කියන්නේ තමා විසින්ම ආලෝකය නිකුත් කරනවා නම් අපි කියනවා ඒක දීප්ත වස්තුවක්. තමා විසින් ආලෝකය නිකුත් නොකරනවා නම් ඒක අදීප්ත වස්තුවක්. ඒතකොට අදීප්ත වස්තුවක් ආලෝකය නිකුත් නොකරන නිසා අපිට පෙනෙන්න නම් දීප්ත වස්තුවකින් පැමිණෙන ආලෝකයක් අදීප්ත වස්තුවක් මතට පැමිණිලා ඒ ඔස්සේ අපේ ඇසට පරාවර්තනය වෙලා එන්න ඕනේ. ඒ ඔස්සේ අපි ඇස් නිරීක්ෂණය කළොත් අපිට අදීප්ත වස්තුව දැක ගන්න පුළුවන්. එතකොට ආලෝකය ඕන වෙනවා අපිට වස්තුවක් දැක ගැනීමට. ඒ වගේම ඒ අදාළ වස්තුවේ සිට ආලෝකයේ තිබුණට ඒ අදාළ වස්තුවේ සිට ආලෝකය අපේ ඇස වෙත පැමිණෙන්න තෝර. එතකොට වස්තුවක් දෘශ්‍ය වීමට නම් ආලෝක ප්‍රභවයක් තියෙන්න ඕනේ, ඇස තියෙන්න ඕනේ. ඒ වගේම ඒ අදාළ වස්තුවේ ඉඳලා ආලෝකය අපේ ඇස වෙත පැමිණෙන්න තෝර. ඒ වගේම අපි තවත් කතා කරලා තියෙනවා කුඩා පන්තිවලදී සමහර වස්තු තුලින් ආලෝකය ගමන් ගන්නවා. මෙන්න මේවා ආලෝකයේ ගමන් ගන්න පුළුවන් නම් ওই ජලයේ වැනි වීදුරු වැනි ද්‍රව්‍ය තුලින් ඒවට අපි කියනවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා. පාර පැහැදිලි පාරදෘශ්‍යයි. වීදුරු, පොලිතීන්, ජලය ඔය වගේ ඒවා. ඒ වගේම යම් ද්‍රව්‍යයක් තුලින් ආලෝකය ගමන් නොකරනවා නම් එම ද්‍රව්‍යයට අපි කියනවා පාරාන්ධ වස්තුවක් කියලා. උදාහරණයක් හැටියට ගලක්, බිත්තියක්, ගඩොලක් වගේ ඒවා, ලී කැබැල්ලක්. තවත් සමහර ද්‍රව්‍ය තුලින් ආලෝකය අවිධිමත් ලෙස දිශා වෙනස් කර ගනිමින් ගමන් කරන. ඉතින් මෙසේ පැමිණෙන ආලෝකය මගින් වස්තුව පැහැදිලිව හඳුනා ගන්න බෑ. හැබැයි පැහැදිලිව හඳුනා ගන්න නොමැති වුණාට අපිට ආලෝකයේ දෘශ්‍ය වෙනවා මේ හරහා. ඒවට අපි කියනවා පාරභාෂක ද්‍රව්‍ය කියලා. දැන් පාර දෘශ්‍ය ද්‍රව්‍යයක් තුළින් ආලෝකයක් දකිනවා අපි වස්තුවක් දකිනවා. පාරාන්ද්‍ර ද්‍රව්‍ය තුළින් ආලෝකය දකින්නෙත් නෑ, වස්තුව දකින්නෙත් නෑ. පාරභාෂක ද්‍රව්‍ය තුළින් ආලෝකය දකිනවා, වස්තුව දකින්නේ නෑ. ඉතින් පාරභාෂක ද්‍රව්‍ය හැටියට ටිෂු කඩදාසි, තෙල් කඩදාසි අපි සලකනු ලබන. ආලෝකයේ ගමන් කරන දිශාව දැක්වීම සඳහා ඊසක් හඳින බව අපි කලින් හඳුන්වා දුන්නා. ඒ වගේම ආලෝක කදම්ම නිරූපණය කරන බවත් කිරණ සමූහයකින් අපි හඳුන්වා දුන්නා. ඉතින් අපි ආලෝකයේ සම්බන්ධයෙන් මේ 11 ශ්‍රේණියේදී කතා කරන මුල්ම කොටස ආලෝක පරාවර්තනය. ඉතින් ආලෝක පරාවර්තනය වෙනත් පාඩමකින් එහෙම නැත්නම් වෙනත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දින මම නවතිනවා. සියලු දරුවන්ට ස්තුතියි. මේ කොටස පිළිබඳව ඔබේ අවධානය යොමු කරමින් ඉදිරි අධ්‍යාපනික කාර්යය සාර්ථක කරගන්න.